ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
අපි එහෙමනම් දැන් මේ අලුත් අවුරුද්දකට පාතබල තියෙන මොහොතේ බොහොමයක් වෙලාවට අපේ පෞද්ගලික ජීවිතවල තියෙන අභියෝග සහ ඉලක්ක පිළිබඳව කතා බහ කරනවා. හැබැයි අපිට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. අපි මේ ගෝලීයව පවතින ලෝක ආර්ථිකයේ අවසාන පුංචිම පුංචි ඉලක්කය කියලා. ඉතින් අපෙන් ලෝකයට යන ආර්ථික ඉලක්කවලට වඩා ලෝකයේ සිදුවන ආර්ථිකමය වෙනස්කම් අවසාන වශයෙන් බලපාන පුරුක බවට පත්වන්නේ අපි. ඉතින් ඒ නිසා අපි ඇත්තටම දැනගත යුතුයි ලෝකයේ පුරාම, ඒ වගේම අපි මේ ජීවත් වන ඕස්ට්‍රේලියාවේ මේ නව වසරේදී සිදුවන ආර්ථික උච්චාවචනයන් සහ ආර්ථික හැසිරෙන ආකාරය කොහොමද කියලා. ඒක අවසාන වශයෙන් පෞද්ගලිකව අපිට බලපාන කාරණාවක් නිසා. ඒ නිසා අද දවසේදී අපි ආර්ථික විමර්ශන තුලින් කල්පනා කළා මේ අලුත් අවුරුද්දේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික අභියෝග විය හැක්කේ කුමක්ද කියන කාරණාව පිළිබඳව දල වශයෙන් කතාබහ කරන්නට මං ඒ සඳහා ආරාධනා කළා වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් තිහිරනායක මහතාට. ආයුබෝවන් රංජිත් මහතා.
ආයුබෝවන් දිලෝක්ෂි.
අපි ඇත්තටම මුලින්ම මේ කාරණාවේදී පැහැදිලි කරගෙන ඉඳිමුද මේ ඔස්ට්‍රේලියාවේ දැනට පවතින ආර්ථිකය කොහොමද හැසිරෙන්නේ කියලා.
දිලුක්ෂි, අපිට අවධානය යොමු කරන්න පුළුවන් කාරණා කීපයක් තියෙනවා. අපි මෙතෙන්දී සැලකිල්ලට ගන්නේ මේ ඉතාම මෑතක, කියන්නේ පහුගිය අවුරුදු 2016 වසරේ සැප්තැම්බර් කාර්තුව ආර්ථිකය හැසිරෙච්ච විදිහක් තමයි අපිට සැලකිල්ලට ගන්න වෙන්නේ. ආර්ථිකය හැසිරෙන ආකාරයේදී අපි අවධානය යොමු කරන පළවෙනි කාරණය තමයි ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය ගත්තහම දිලුක්ෂි, සමස්තයක් විදිහට 2016 වසරේ ආර්ථික වර්ධනය පැවතුනේ 1.8% වගේ ප්‍රතිශතයක්. මේක තරමක අඩු වර්ධනයක් කියලා තමයි අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සැප්තැම්බර් කාර්තුවේදී ඒ ආර්ථික වර්ධනය 0.5% පල්ලෙහා බැහැලා තියෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? අපිට පේනවා පහුගිය අවුරුද්දේදී ආයෝජන වියදම් පහළ බැහැීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ශුද්ධ නිර්යාත, සිද්ධ නිර්යාත කියලා කියන්නේ අපි අපනයනය කරන භාණ්ඩත් ආනයනය කරන භාණ්ඩත් මේ දෙක අතරේ සමස්තය ගත්තාම ඒ ප්‍රමාණය පහළ වැසීමක් තියෙනවා. හැබැයි ඒ අතරේ තරමක් වාසිදායක ලක්ෂණයකුත් දකින්න පුළුවන් දෙල් රුක්ෂයේ තමයි ගෘහස්ථ පරිභෝජන වියදම් වල 0.4% වැඩිවීමක් පහුගිය අවුරුද්දේදී දකින්න ලැබුණා. ඔක තමයි පළවෙනි කාරණය. දෙවෙනි ආර්ථික සාධකය විදිහට ගත්තොත් එහෙම උද්දමන අනුපාතය නැත්තම් සමස්ත භාණ්ඩ මිල ගණන් වැඩිවීම පහුගිය වසරේදී 1.3% වගේ ප්‍රමාණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේදී තිබෙන ඉලක්කයක් තියෙනවා මිල දර්ශකය සම්බන්ධයෙන්. ඒ තමයි 2.3% ප්‍රමාණයක ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ මිල වැඩිවීම පවත්වාගත යුතුයි කියලා. ඉතින් ඒ ඉලක්කයත් එක ගත්තාම මේ 1.3% තනමක අඩු වැඩිවීමක් විදිහට තමයි අපිට පේන්නේ. ඊළඟට ඊටම වැදගත් කාරණයක් තමයි ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සේවා වියුක්ති අනුපාතය පිළිබඳව අවධානය යොමු කිරීම. පහුගිය අවුරුද්දේදී සමස්තයක් විදිහට සේවා වියුක්ති අනුපාතය ස්ථාවර වීමක් අපිට දකින්නට ලැබෙනවා. මෙය 5.6% පැවතුණා පහුගිය අවුරුද්දේදී. මේ සේවා වියුක්ති අනුපාතය ළඟා කර ගැනීමට හේතු වුණු සාධක දෙකක් තියෙනවා. එකක් තමයි පූර්ණකාලීන රැකියාවන්වල ඇතිවෙච්ච වර්ධනය සහ ඒ වගේම අර්ධකාලීන රැකියාවල කිසියම් ආකාරයක පසුබැසීමක්. දැන් මේ ප්‍රධාන කාරණා තුනට අමතරව දිලෘක්ෂි අපිට සඳහන් කරන්න පුළුවන් තවත් උපකාරණා තුනක් තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා, ඔබ මං හිතන්නේ වැඩසටහනේ අවස්ථා කීපයකදී සාකච්ඡා කළා තියෙනවා, ඕස්ට්‍රේලියාවේ තියෙන පොලි අනුපාතය. ඉතාමත්ම අඩු පොලි අනුපාත මට්ටමක් පවතිනවා 1.5% වගේ මට්ටමක. මේක ආර්ථික පිළිබඳ විග්‍රහ කිරීමේදී ඉතා වැදගත් සාධකයක්. ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලරය ඇමරිකානු ඩොලරය සාපේක්ෂව සැසඳීමේදී පහුගිය අවුරුද්දේදී එය 1.7-1.75 අතර මට්ටමක දෝලනය වුණා. මේකත් එක්තරා ආකාරයක ස්ථාවර වීමක් විදිහට අපිට දකින්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් දිලුක්ෂිමේ ඕස්ට්‍රේලියානු සමස්ත කොටස් වලින් පෙළ මිල දර්ශකය පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. එහිදී පහුගිය අවුරුද්දේදී දෙසැම්බර් මාසයේදී විශේෂයෙන්ම 3.9% වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. මේ 3.9% වැඩිවීම ජර්මනිය බ්‍රිතාන්‍ය සහ ජපානයට සාපේක්ෂව පල්ලෙහා මට්ටමක තිබුණත් ඇමරිකා එක්සත් ජනපදයේ සාපේක්ෂව ඉහළ මට්ටමක තිබුණු බව අපිට පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි, එහෙනම් අපි මීළඟට විග්‍රහ කරගනිමු රංජිත්. දැන් මේ අලුත් අවුරුද්දක් උදා වෙලා තියෙන වකවානුවේදී රටක් විදිහටත් සූදානම් වෙනවනේ මොන වගේ අභියෝගවලටද ආර්ථිකව මුහුණ දෙන්නට පුළුවන් කියලා. මොකද ආර්ථිකය තමයි රටේ ප්‍රධානතම කොඳුරාරටිය. එතකොට දැන් ඔස්ට්‍රේලියාවේ ඔබ සඳහන් කරපු ආකාරයට ආර්ථිකය ඔය ආකාරයෙන් හැසිරෙන මට්ටමක් තියෙන කාලෙක පවතින රජයේ කොයි වගේ කරුණු කාරණා කරේ උනන්දු වේවි කියලා අපිට යම් කිසි උපකල්පනයක් ලබා ගන්න පුළුවන්ද මෙන්න මේවයි ආර්ථික අභියෝග වෙන්නට පුළුවන් කියලා?
ඔව් දිලුක්ෂි, ආර්ථික අභියෝග ගැන අවධානය යොමු කිරීමේදී මම හිතනවා රට අභ්‍යන්තරයේ පවතින සාධක වගේම රටින් බාහිරව ගෝලීය වශයෙන් සිදුවන ආර්ථික දේශපාලනික වෙනස්කම් කීපයක් ගැන අපිට අවධානය යොමු කරන්න පුළුවන්. එකක් තමයි විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකෙ ප්‍රධාන බලවත් ආර්ථිකය, ඒ රටේ නව ජනාධිපතිවරයෙක් පත්වීම. දෙවෙනි කාරණය තමයි අර මං කලින් සඳහන් කරපු ආර්ථික වර්ධනය අවප්‍රමාණය වී තිබීම. ඊළඟට තුන්වෙනි කාරණය කර්මාන්ත අංශයේ සිදුවන බිඳවැටීම්, ඒ වගේම නිවාස වෙළඳපොළේ ඇතිවන්නා වූ වෙනස්කම්, සහ අවසාන වශයෙන් අපිට ඉතාම වැදගත් වන තවත් ආර්ථිකයක් තමයි චීන ආර්ථිකය, එහි ඇතිවන්නා වූ වෙනස්කම්. ඒවා තමයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
දැන් අපි බැලුවොත් එහෙම ඔබ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතිකව බලපාන කාරණා දෙකක් සඳහන් කළා. එකක් ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයෙක් පත්වලා තියෙන, ඒත් එක්කම ඔස්ට්‍රේලියාවත් චීනයත් අතර අඛණ්ඩව පවතින මේ ආර්ථික බැඳීම. මේ දෙක කොයි ආකාරයෙන් අපිට විග්‍රහ කරගන්න පුළුවන්ද? මොන වගේ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවේද? ඩොලරේ වෙනස්කම් අනුව මොන වගේ ආර්ථික රටාවක් ඉදිරියට පැමිණේවිද කියන කාරණාව සම්බන්ධයෙන්?
ඔව්, ඇත්තටම දිරුක්ෂි, පළවෙනියට ඇමරිකාවේ තේරීපත් වී තිබෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, එතුමා ඡන්ද ව්‍යාපාරයේදී ලබා දුන්නු ඡන්ද පොරොන්දු විශේෂයෙන්ම අපි දන්නවා අද ඇමරිකානු ආර්ථිකය කඩාවැටි තිබෙන තත්ත්වයක් තියෙන්නේ, යම් කිසි වර්ධනයක් තියෙනවා, එහි කර්මාන්ත බිඳ වැටි තිබෙනවා, ඒ වගේම ඇති නැති පරතරය වැඩි වෙලා තියෙනවා, සහ දේශීය විරකියාව විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුම් හැටියට එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේදී එතුමා යෝජනා කරේ ඇමරිකන් ෆස්ට්, එහෙම නැත්නම් ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තියක්, ඒකට කියනවා ප්‍රොටෙක්ෂනිසම් පොලිසි කියලා. මෙතනදී විශේෂයෙන්ම ඇමරිකානු කර්මාන්ත ශේෂ්ත්‍රය ගොඩ නැගීම, ඒ වගේම යටිතල පහසුකම් සඳහා රජයේ ආයෝජන වැඩි කිරීම, සහ විශාල වශයෙන් බදු සහන ලබා දීම. දැන් මෙහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපිට මතු වෙනවා. ඒකට හේතුව තමයි ලෘක්ෂි, දැන් මේ කියන්නා වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න උත්සාහ ගැනීමේදී අත් වශයෙන්ම සිද්ධ වෙන්නේ රජයේ ආයෝජන වැඩිවීම, විශේෂයෙන්ම යටිතල පහසුකම් සහ කර්මාන්ත ශේෂ්ත්‍රය ගොඩනැගීම සඳහා, ඒ වගේම බදු සහන ලබා දීම. දැන් එයින් සිද්ධ වෙන දේ තමයි දැනට පවතින අයවැය පරතරය එක්සත් ජනපදයේ මේ හරහා තවදුරටත් තීව්‍ර වෙන්න තියෙන ඉඩකඩ. අයවැය පරතරය තවදුරටත් වැඩි වුණොත් එහෙම මේ පරතරය පියවා ගැනීම සඳහා විශේෂයෙන්ම අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමට සිද්ධ වෙනවා දේශීය සහ විදේශීය වශයෙන්. එතනදී සිද්ධ වෙන දේ තමයි විශාල වශයෙන් ප්‍රාග්ධනය ඇමරිකාවට ගලාගෙන ඒමේදී ඇමරිකානු ඩොලරය අධි ප්‍රමාණය වීමට තියෙන ඉඩකඩ. ඩොලරය අධි ප්‍රමාණය වුණොත් එහෙම මිල වැඩි වුණොත් ඒ තුලින් ඇමරිකාවේ කර්මාන්තවල තියෙන තරගකාරීත්වය අඩු වෙලා යනවා. දැන් ඒකේ අනිත් ප්‍රතිඵලය තමයි ලෝකයට බලපාන ඇමරිකානු එක්සත් ජනපදයේ පොලි අනුපාතය වැඩි වීමට තියෙන ඉඩකඩ. ඇමරිකාවේ පොලි අනුපාතය වැඩි වුණොත් එහෙම ඒක ඍජුව අපේ පොලි අනුපාතය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. මොකද මේ රටවල් දෙකේ පොලි අනුපාත දෙක අතරේ මනා සම්බන්ධතාවයක් තිබෙන නිසා. ඉතින් එහෙම සිද්ධ වුණොත් ඒකේ ප්‍රතිඵල අපේ නිවාස වෙළඳපොළටත් සමාජීය සහ ආර්ථික තත්ත්වයන්ටත් ඍජුව බලපාන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණය දිලෘක්ෂි, අපි දන්නවා අපේ ආර්ථිකය විශේෂයෙන්ම චීන ආර්ථිකයත් එක්ක ඉතාම මනා සම්බන්ධතාවයක් තියෙනවා. පහුගිය අවුරුදු දීපේ තුල චීන ආර්ථිකය වර්ධනය වුණේ ඉතාම සෙමින්, තවදුරටත් සිද්ධ වෙන තත්ත්වය ඒකයි. ඒ නිසා චීනය විසින් අපෙන් මිලදී ගැනීම තරමක් දුරට සීමා වෙන්න පුළුවන්. එසේ සීමා වීමක් සිදු වුණොත් එහෙම නව වසරේ ඒක අපේ ආර්ථිකයේ ප්‍රසාරණය වීමට තියෙන ඉඩ ප්‍රස්ථා අවුරා තබන්න හේතු වෙන්නට පුළුවන්.
හොඳයි, දැන් අපි මේ කතා බහ කළේ ඔස්ට්‍රේලියාව රටක් විදිහට අන්තර්ජාතික සබඳතාත් එක්ක කල්පනා කරද්දී රටේ ආර්ථිකයට සිදුවන්නට පුළුවන් සහ බලපෑ හැකි කරුණු මොනවද කියලා. රට අභ්‍යන්තරයේ තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කළොතින් රංජිත් මහතා, අපිට මොන වගේ කාරණා පිළිබඳවද විශේෂයෙන් කතා බහ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ?
රට අභ්‍යන්තරයේ තියෙන කාරණා හැටියට කාරණා තුනක් විතර සඳහන් කරන්න පුළුවන්. අර මං කලිනුත් මතක් කරපු ආර්ථික වර්ධනය අවප්‍රමාණය වී තිබීම සහ විශේෂයෙන්ම ඊට සම්බන්ධයි දෘක්ෂි මේ දැන් අවුරුදු කීපයක් තිස්සේ සිදුවන මේ පතල් කැණීම් කර්මාන්තයේ ආයෝජනවල බිඳ වැටීම. ඊළඟ කාරණය තමයි විශේෂයෙන්ම මේ මෝටර් රථ නිෂ්පාදනය සම්බන්ධයෙන් අපේ රටේ මෝටර් රථ නිෂ්පාදනය කරන ප්‍රධාන කර්මාන්ත ආයතන කීපයක් පැවතුණා. දැන් 2017 අතරේ මම හිතන විදිහට එක් ආයතනයක් තමගේ නිෂ්පාදන කටයුතු අවසාන කිරීමේ ඉලක්කයක් දීලා තියෙනවා. ඉතින් ඒකත් අපිට මං හිතන්නේ ශ්‍රම වෙළඳ පොලේ යම් කිසි ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්න පුළුවන් කාරණයක් ඉදිරිය දක්වන්න පුළුවන්. ඒ වගේම නිවාස වෙළඳ පොලේ පවතින තත්ත්වය, ඔබ දන්නවා ඕස්ට්‍රේලියානු ආර්ථිකය විශේෂයෙන්ම මේ නිවාස වෙළඳ පොලත් එක්ක ඉතාම දැඩි ලෙස සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම මෙල්බර්න් සහ සිඩ්නි නගරවල නිවාස මිල ගණන් පහුගිය අවුරුද්දේදී 9%-10% අතර ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වැඩිවීමත් එක්කම සිදුවෙන්න පුළුවන් එක වෙනසක් තමයි දෙලුක්ෂි නිවාස ඉදිකිරීම් වල විශාල වශයෙන් වැඩිවීම. දැන් අනවශ්‍ය ප්‍රමාණයට නිවාස ඉදිකිරීම් වැඩි වුණොත් එහෙම නිවාස සැපයීම වැඩි වෙලා නිවාස මිල ගණන් පහළ යෑමේ යම් කිසි වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක කිසියම් ආකාරයකට අහිතකර ප්‍රතිඵල ඇති කරන්න පුළුවන් බව අපිට පේනවා. ඉතින් මේ කාරණාත් එක්ක ගත්තහම විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ව්‍යාපාරික ආයෝජන සහ රැකියා උත්පාදන අංශයන්ට මම හිතනවා මිශ්‍ර ආර්ථික වටපිටාවක් තියෙන වර්ෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කාරණය තමයි අපේ ආර්ථිකයේ කුඩා ආර්ථිකය මිලියන 30කට සාපේක්ෂ ප්‍රමාණයක් තමයි ජනගහනය පවතින. ඒ නිසා අපිට රට තුළ ව්‍යාපාර ඇතිකරන්න සහ රැකියා නිෂ්පාදනය කරන්න මම හිතන්නේ විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට මම හිතන්නේ මේ අවුරුද්දේදී යා යුතු බවයි මගේ අදහස.
හොඳයි, එහෙමනම් අපි අවසාන වශයෙන් කල්පනා කරලා බලමු රංජිත් ඉහළනායක මහතා, මේ දැන් මේ දවස්වල වැඩිපුරම කතාබහ වෙන කාරණා දෙක කොයි ආකාරයෙන් 2017 වසරට බලපාවිද කියලා. එකක් තමයි AAA ක්‍රෙඩිට් රේටින් කියන කාරණාව. AAA ණය ශ්‍රේණිගත කිරීමේ පහළට බහිද ඕස්ට්‍රේලියාව කියන දැඩි බියක් පසුගිය කාලයේදී ඇති වෙලා විවිධ ස්වරූපෙන් මේක කතාබහ කළා. අනිත් කාරණේ තමයි අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා, අයවැය අතිරික්තයක් ඇති කර ගැනීම සඳහා රජයේ මේ සිදු කරන වියදම්වල කප්පාදුවක් සිදු කරමින් යන ක්‍රියාදාමය කොයි ආකාරයෙන් මේ තියෙන ආර්ථික හැසිරීමත් එක්ක කොයි මට්ටමක වගේ මේ රටට තිබුණත් ඇතිද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කළොතින් අපිට කොයි වගේ කාරණා පිළිබඳවද විශේෂයෙන් අවධානයට ලක් කරන්න පුළුවන්?
දෙලුක්ෂි, අපි AAA ණය දර්ශක පිළිබඳ මීට පෙරත් අපි සාකච්ඡා කළා. දැන් මාස කිහිපයක සිටම ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමස්ත අයවැය තත්ත්වය පදනම් කරගෙන මේ ණය දර්ශකය පළමු වරට 1986 පස්සේ පළමු වරට පහත බැසීමේ අවධානයකට මුහුණ දීලා තියෙනවා. මේ මාසයේදී අයවැය ඉදිරිපත් කිරීමේදී සමහර විට මේ වැනි වෙනසක් සිද්ධ වෙන්නට පුළුවන්. දැන් ඔබ අහපු අර දෙවෙනි ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ කරුවොත් එහෙම දැනට අවුරුදු කීපයකට පෙර විශේෂයෙන්ම ඇබට් අගමැතිවරයා රජය බාර ගැනීමේදී ඕස්ට්‍රේලියානු ණය ප්‍රමාණය බිලියන 319ක්, ඒ කියන්නේ 20% වගේ දළ ජාතික නිෂ්පාදිතයෙන් රජයේ ණය ප්‍රමාණය පැවතුනේ. ඒක දැනට බිලියන 500ක්, එහෙම නැත්නම් 30% වගේ ප්‍රමාණයක පවතිනවා. ඉතින් මේ ප්‍රමාණය වශයෙන්ම වෙනත් රටවල් සමග සංසන්දනය කිරීමේදී දිලුක්ෂි එතරම් විශාල ප්‍රමාණයක් නොවන බවයි මගේ හැඟීම. මොකද ලෝක වෙළඳ පොලේ අඩු පොලි අනුපාතයන් පවතින තත්ත්වයන් තුළ අඩු පොලි අනුපාතයට ණය අරගෙන රට තුළ ආයෝජනය කිරීම මං හිතන්නේ ඉතාම වැදගත් කාරණයක්. වැදගත් වෙන්නේ ඒ ලබා ගන්න ණය ඵලදායි ව්‍යාපෘතිවල අධ්‍යාපන සහ වෙනත් යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරනවාද කියන එකයි මං හිතන්නේ ඒක වැදගත් වෙන ප්‍රශ්නේ වෙන්නේ. AAA රේටින් පහත හැලීම සිදු වුණත් මං හිතන විදිහට විශාල ලොකු බලපෑමක් ඇතිීමේ තියෙන ඉඩකඩ අඩුයි.
රජිත් මහතා, දැන් ඇත්තටම ওই ණය ශ්‍රේණිගත කිරීම පහල කිරීමක් කියලා කියන කාරණාව සිද්ධ වුණොත් රටකට මොකද වෙන්නේ ඇත්තටම?
ඒකෙන් අදහස් කරන්නේ දිලුක්ෂි මධ්‍යම රාජ්‍ය විසින් ලබා ගන්නා ණය සඳහා ඉදිරියේදී ගෙවන්න සිදු වෙන පොලිය වැඩිවීම. නමුත් ඒක අපිට බලපාන්නේ මෙන්න මේ ආකාරයටයි. මධ්‍යම රජයේ ට්‍රිපල් ඒ රේටින් අඩුවීමෙන් විශේෂයෙන්ම මධ්‍යම රජයේ ඒ ණය දර්ශකයට ඈඳිලා තියෙන ප්‍රධාන බැංකු හතරේ ණය දර්ශකය පහත වැටීමේ අවධානමක් තියෙනවා. මෙන්න මේ අවධානම තමයි වැදගත් වෙන්නේ. දැන් බැංකුවල ණය දර්ශකය පල්ලෙහා වැටුණොත් එහෙම බැංකු විසින් විශේෂයෙන්ම විදේශීය වෙළඳපොලේදී ණය ගැනීමේදී ගෙවිය යුතු පොලිය ඉහළ යාමේ තර්ජනයක් තියෙනවා මේක ඉදිරියේදී. දැන් එහෙම සිද්ධ වුණොත් එහෙම බැංකු විසින් අනිවාර්යයෙන්ම ඒ වැඩි වෙන පොලි අනුපාතය ඔවුන්ගේ වියදම් වැඩිවීමත් සමග එකතු කරලා දේශීය වෙළඳපොලේ පොලි අනුපාතය ඉහළ දැන්වීමට ඒක ඒ අය යොදා ගැනීමේ හැකියාව තියෙනවා. එතනදී ඔස්ට්‍රේලියානු පවුල්වල බැංකු ණය ගෙවීමේදී මාසිකව ගෙවිය යුතු ණය පොලිය සාමාන්‍ය මට්ටමකින් ඉහළ යෑමේ තර්ජනයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙලොක්ෂේ මේ නව වසරේ ආර්ථික අභියෝග පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ.
හොඳයි, අපේ ස්තුතිය ඔබට පළවෙනවා ආචාර්ය රංජිත් හිලනායක මහතා. බොහොම ස්තුතියි SBS සිංහල සේවයට සම්බන්ධ වෙලා මේ කරුණු හෙළිදරව් කළාට අපේ ආදරණීය ශ්‍රාවකයන්ට. වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික සහ මූල කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් හිලනායක මහතාවයි අපි අද දවසේදී සම්බන්ධ කරගත්තේ. මේ එළඹුණා වූ 2017 වසරේදී ඔස්ට්‍රේලියාවේ ආර්ථික අභියෝග විය හැක්කේ කුමක්ද කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. ඔබට බොහොම ස්තුතියි. සුබ නව වසරක් වේවා.
එසේම වේවා දොක්ෂි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.